මේ ඇත්කුණ ඇවිල්ලා වැටෙන මොහොතේ මොහොතේ රැල්ලෙන් රැල්ලට රැල්ලෙන් රැල්ලට හසු වෙලා කෙනෙක් ගියොත් ආපහු එන්න බැරි තරම් දුරට ගියා. දුරට ගියා. දැන් මේ ඇත්කුණ ඉතින් හැමදාම තියෙන එකක් නෙමෙයි. යටින් මාළු කාලා ලුණු වතුරට දියවලා ඔන්න ඇත්කුණ ඉවර වෙන්න ගත්තා. දැන් පොඩි හංකෑලි ටිකක් විතරයි තියෙන්නේ. මේකේ තමයි මේ ඉලිලා ඉන්නේ. දැන් කපුටට තේරුණා දැන් නම් හැමදාම ඉන්න පුළුවන් කමක් නැහැ. බේරිලා යන්න ඕනේ කියලා හිතුණා. හිතලා අර හංකෑල්ල අතහැරලා හසට නැග්ගා. පියාඹල උතුරු පැත්තට දකුණු පැත්ත හතර දිශාවටම ගියා. ගොඩ බිමක් පේන මානයක් නැහැ. ආපහු හිටපු තැනට එන්න එනකොට ඒ හංකෑල්ලත් මාළු කාලා. දැන් හිටපු තැනත් නැහැ, යන්න තැනකුත් නැහැ. දෙපැත්තෙන්ම පිරිහෙච්ච මේ කපුට මොකද අපිට මොකද උනේ? මහා ජල සාගරයට ඇදගෙන වැටුණා. වැටෙනකොටම ඒ සාගරේ ඉන්නවා සැඩ මත්ස්‍යෝ. උන් කොටලා මේ කපුටව කෑලි කෑලි වලට කඩලා ගත්ත විනාශ කෙරුවා. ඉතින් හිමාලයෙන් හිත දිනු කරපු ඍෂිවරේ උඩින් යනවා මනුස්සපතේකට ලුණු වැබල හොයාගෙන. යනකොට දැක්ක මුහුදු මැද කපුටු තට්ටු වගේක් තියෙනවා. මම කල්පනා කරනවා සත්‍යකුට මෙච්චර දුර එන්න බෑ. ගොඩබිම තියෙන තට්ටක් මේ තරම් දුරකට ගහගෙන එන්නෙත් නෑ. කොහොමද මේක ආවේ කියලා දිවසින් ආවර්ජන කරලා බලනකොට දැක්ක මේ සිද්ධිය. මේ මුළු ලෝකයාම කරන්නේ මේ කපුට ඇක්කුනේ වහන විදිහට නේද කියලා ඔය කතාව උපමා කළා බණ කියලා. එදා අබුද්ධෝත්පාද කාලෙක රාජ්‍යයන් හතක් අතහැරලා ගියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ තරම් සංවේගයක් ඇති කරගන්න ජීවිතය ගැන. ඒ ඔක්කොම බ්‍රහ්ම ලෝකෙ ගියා කියලා පෙන්වනවා. එදා නිවන් මඟ තිබුණේ නැහැ කියලා පෙන්වනවා. දැන් පින්වතුනි අපිත් ඔය ටිකම කරනවා. ඇත්කුණ වගේ මොකද්ද අපිට ජීවිතේ ජීවත් කරන්න ලැබුණ මේ වටපිටාව. ගෙවල් දරවල් ඉඩ කඩම් තියෙනවනම් යටත් වශයෙන් මේ තමන්ට ලැබුණ ශරීරය තියෙනවනම් මේ ටික දැන් ඇත්කුණ වගේ. දැන් කපුට ඇත්කුණේ වහලා මස් කෑවට වරදක් නැහැ. මස් කාලා නිතරම මේකින් බේරිලා යන බලාපොරොත්තු වෙන්නේ. මස් කාල මූදට වැටෙන්න කිට්ටුනකුණොත් මස් කාල මූදට වැටෙන්න කිට්ටුව හරි අතහැරලා ගියාම ප්‍රශ්නයක් නෑ නේද? නමුත් කපුට ඇත්කුනේ වහලා මේ වගේ තන කවර මෝඩයක් නම් දාලා යයිද කියලා හිතුවානේ. ඒ හිතීමත් එක්කම යාට මිදීම අතහැරුණේ. ඒ වගේ කපුට ඇත්කුනේ වැහුවා වගේ තමයි, ඇත්කුණා වගේ තමයි මේ දේපොළ වස්තු මේ මගේකෙන් ජීවිතේ. කපුට ඇත්කුනේ වැහුවා වගේ තමයි දැන් මගේ ගෙදර, මගේ දරුවා, මගේ දුව, මගේ පුතා, මේ මම කියලා බදාගෙනම ඉන්නේ දැන්. ඈ දැන් මෙදෙන අදහසක් මුකුත් නැහැ කාටවත්. දැන් කපුට ඇත්කුණේ වැහුවට ඇත්කුණ නතර වෙලාද? ඇත්කුණ නතර වෙලා නැහැ. දැන් මේවා මගේ කියලා තණ්හාවෙන් අල්ලගෙන හිටියද ජීවිතය නතර වෙලා නැහැ. ටිකෙන් ටික හෙමින් මේ ජීවිතය පහතට ගලාගෙන යනවා. මේ කොච්චර දුර යනවද? ගිය කෙනෙක් ආපහු එන්න බැරි තරම් දුරට යනවා. ඈ ගිහිල්ලා ඔන්න කිසියම් දෙයක් කරගන්න බැරි ශාරීරියේ අබල දුබල වෙලා සිහි යේ නැති වටපිටාව තන දක්වාම ගියාම බොහෝ දෙනෙකුට හිතෙනවා ඇත්තටම ජීවිතය අනිත්‍යයි නේද? ඈ මේක වැඩක් නෑ නේද, નિસરුයි නේද කියලා හිතෙනවා. එදාට යන්න එන්න තරක් නෑ. අර හතර දිසාවේ ගොඩබිම පේන්නේ නැහැ වගේ, බණ අහන්න බෑ, කන ඇහෙන්නේ නැහැ, පන්සලකට යන්න බෑ, අතපය වළංගු නැහැ, දහම තේරුම් ගන්න බෑ, මතකෙ අඩුයි. ඈ එතකොට මේ වගේ ඒ හැම පැත්තක්ම පිරහෙලා විමුක්තිය පැත්ත සම්පූර්ණ ඇහැරිලා ඉඳස්සේ මම කියලා මගේ කියලා හිතාගෙන හිටපු මේ භෞතික දේත් අතහැරෙනවා. විමුක්තියත් අතහැරෙනවා. දෙපැත්තෙන්ම අතහැරුණා අපි සංසාර සාගරයට ඇදගෙන වැටෙනවා. ඈ ඒ සංසාර සාගරයට ඇදගෙන වැටෙනවා. මේ සංසාර සාගරයේ ඉන්නවා ජරා මරණ කියන සැඩ මත්සයෝ. ඒවට හසු වෙලා ජීවිතය සුණු විසුණු වෙලා යනවා. දරුවෝ මැරිලා අඬනවා පොපුවේ අත්ගගහ. ඒත් කිසිම ගාණක් නැහැ. මට මතකයි අර සුනාමියට එක පවුලක අම්මයි තාත්තයි දෙන්නා විතරයි. ඒක දරුවෝ 6 දෙනෙක්ම 6 දෙනාම ගිහින් අඬනවා විලාපති මට මුකුත් එපා එක දරුවෙක් ඉතුරු වුණා නම් ඇති කියලා අඬනවා. තේරුම් ගන්න මේ සසර ඔගොල්ලෝ ඔක්කොම ඉන්නෙත් මේ සසරේ. කොහොම අඬපු අර ලූණ තරම් ඇති. ඒ දැන් බය නැහැ. අපිට ඒ ගැන හිතෙන්නේවත් නැහැ. එහෙම වෙන්නේ නැහැ වගේ අපි ඉන්නේ. නද මම මේ බාහිර කරුණ ටික කිව්ව ඇති නම් මම දහමෙන් ටිකක් කියන්න ඈ. ඉතින් මේ ටික මම කිව්වේ යථාර්ථයේ මෙබඳු වුණාට අවිද්‍යාවෙන් ගහුණු මේ ලෝකයට මේක තෝරගන්න බැරි වෙලා. අපිත් දුවන්නම් වාලේ ඔහේ දුවනවා නම් අපේ ජීවිතවල තේරුමක් නැහැ. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි හිතලා බලලා නෝනින් කටයුතු කරන්නේ. බොහෝම දිනෙක මෙතරම ඉපදිලා සසරේ මෙතරම දුවන අය එබඳු ලෝකයේ අතරින් පරතරක් වහන්න බොහෝම කලාතුරකින් මේ පින්වතුන්ට පුළුවන් නම් මේ බුද්ධෝත්පාද කාලේ සසර පරතරක් දකින්න මානසික මට්ටමක් ඇති කරගන්න මේ ලැබපු ජීවිතයේ හිස් නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඒ වගේ අය. ඉතින් සසර මෙන්න මේ තරම් දුක්සහගතයි. මේ දුක්ඛාගත සසරෙන් අපි මෙදෙන්න අපි උත්සාහවත් වෙනවා හැමෝම. නමුත් උත්සාහවත් වුණාට දුකෙන් මිදෙන්න බැරි වුණා. අදත් බඩගින්න පිපාසෙ ඔළුවක කුම් කකුල්ක කුම් අතපය මේ වේදනා දුක් තියෙනවානේ තියෙනවා. හිත තමනාපකම් ඈ ප්‍රියංගෙන් වෙන්වීම මහලු බව මරණ මේ දුක් තියෙනවානේ. ඉතින් මුළු ජීවිතේ පුරාවටම දුකෙන් මිදෙන්න උත්සාහවත් වුණත් අපිට දුක නැති කරගන්න බැරි වුණා. ඇයි ඒ බැරි වුනේ? මංක දුක නැති කරන්න කියලා අපි මොකක් හරි කළා මිසක මොකද්ද දුක නැති කරන්න කළේ කියලා හොයලා නෙමෙයි කරන්නේ. වහින වෙලාවට මේ වහලේ හිල් වෙලා තෙමෙනවා කියන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා තෙමෙනවා. අවශ්‍යතාවයකුත් තියෙනවා නොතෙමෙන්නවා. හරි. දැන් නොතෙමි තෙමෙන එකයි ප්‍රශ්නේ නොතෙමින් ඕනේ. නොතෙමින් ඉන්න නම් දන්නවා අපි උත්තරේ දන්නවා මොකද්ද? වහල හිල් වෙලා ඒක වහන්න ඕනේ. දැන් හිල් වෙලා තියෙන කොහෙද කියලා බලන්න. දැන් වහල වහන්න ඕනේ කියලා නේ උත්තරය ආවේ. ඉතින් අපි දැන් මේ හරිය තෙමෙන්නේ කොහේ හරි වහනවා වහල අර කාමරේ හැදින් තියෙන ඔලු කැටයක් ගෙහින්. හරි දෙතින් නොතෙමින් ඉන්න පුළුවන්ද? කවුරු හරි ඇහුවොත් බලන්නකෝ. දැන් අපි කියනවා බලන්නකො මේ ගේ තෙමෙනවා මෙච්චර වහලෙත් ඇහුවානේ ඈ කියලා කියන නමුත් තෙමෙනවා. ඕකයි හැමදාම කරන්නේ. නමුත් නොතෙමෙ ඉන්න නම් වහලේ හිල්ලෙච්ච තැන වහන්න ඕනේ. හිල්ලෙච්ච තැන වහන්න ඕනේ කියලා මේ වහලේ වහන්න ඕනේ හොයන්න ඕනේ. ඒක වහන්න ඉස්සෙල්ලා කොතනද හිල්ලලා තියෙන්නේ කියනක හොයන්න වෙනවා නේද? ඒ වගේ දුක නැති වෙන ඉස්සෙල්ලා දුක ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. අපේ ජීවිතේ දුක එන්නේ කොහොමද කියලා බලන්න. ඒක මම බොහෝම සරල උපමාවකින් කියන්නම්. ඈ චතුරාර්ය සත්‍යය අපි අහලාගෙන දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගයේ වචන ටික ඔක්කොම ටික දන්නවනේ අපි. දන්නවා. එඳ වචන වලය කියන්න දෙයක් නැහැ. අර්ථය නැත්te අපේ ජීවිතේ. මම උපමාවකින් කියනවා. මේ උපමාව කිව්වහම ටිකක් තේරෙයි. මෝඩ බවවත් තේරෙයි. නැත්තම් ඒක තේරෙන්නේ නැහැ නේ. මේ පින්වතුන් ගාව තියනවා කියලා හිතන්න, මේගොල්ලන්ට හම්බුණා කියලා හිතන්න වටිනා මණික කෝටි ගණනක් විතර වටිනවා. දැන් මේ මණික ඔන්න මණිකක් කියලා දකිනකොට වටිනාකමක් එනවා අපිට. දැන් වටිනාකම තියෙනවා කෝටි ගණනක්. දැන් කෝටි ගණනක වටිනා මණිකක් හම්බුනහම මේකට කැමැත්ත ඇති කරගන්න ඕනේ නැහැ. ඇති වෙනවා. වටිනාකම දැක්කහම ඉබේම මේකට කැමති. කවුරු කැමති නැද්ද? කෝටි ගානක් වටිනා මණිකක් හම්බුනහම මේකට කැමති වෙන්නේ නැද්ද? කැමති. උන දැන් කැමති වුණාම ඒක අපි උරුම කරගන්නවා, මගේ කරගන්නවා, කාටවත් දෙන්නවට කාටවත් දෙන්න තව කවුරුත් ගන්නවට කැමති නැහැ. ඒක මගේ කරගන්නවා. දැන් කැමැත්තට කියන තණ්හාව, තණ්හාපත්‍ය උපාදාන. මගේ කරගන්න දෙඩිය ගන්නවා. ගත්තාම මගේ වෙච්ච දෙහම වහම දැඩි මසුරුකම් ඇති වෙනවා. අනුන්ගේ එකකට තියෙන කැමැත්තට වඩා බලවත් කැමැත්ත. මසුරුකම යෙදුනහම දැන් අපි මේක ආරක්ෂා කරනවා. දැන් ගෙනල්ලා කබඩ් එකක් දානවා. දැන් මම නෑ නෑ හොරෙක්වත් අන්නොත් කිලිම කබඩ් එකක වගේ තැනක් තමයි අරින්නේ. රහිතවයි කියන්නේ. ඒ පාර ඒකෙන් අරගෙන දැන් ඉතින් මෙට්ටියට හංගනවා. දැන් මෙට්ටියටත් බලන්න පුළුවන්. ওই උපාස කම්මලන මිරිස් මුට්ටි වලත් හංගනවා ගෙවල් වල. තෙන් තෙන් වල හාල් එකෙත් හංගනවා. ඔය වගේ. ඉතින් ඔහොම දැන් ගියේ ඉඩ මදි හංගන්න. එහෙම වෙනවනේ. වෙන්නේ නැද්ද? වෙනා වෙනවා. එතකොට දැන් මේක රකින්න ගෙදර මෙතන වටිනා වස්තුවක් තිබුණොත් හැකියාව ඇති මට්ටමට තුවක්කුවක් ගන්න පුළුවන් කෙනා තුවක්කුවක් ළඟ තියා ගන්නවා. කඩුවක් කිනසක් ගන්න පුළුවන් කෙනා කඩුවක් කිනසක් ළඟ තියා ගන්නවා. එහෙම නැති කෙනා ලීයක් පොල්ලක් දණ්ඩක් හරි ළඟ තියා ගන්නවා. දැන් මේ මැණික ගන්න කවුරු හරි ආවොත් තුවක්කුව තියෙන කෙනා වෙඩි තියන්නේ නැද්ද? වෙඩි තියනවා. කඩු කේසි තියෙන කෙනා කපන්නේ කොටන්නේ නැද්ද? කොටනවා. ලීයක් පොල්ලක් තියෙන කෙනා ගහන්නේ නැද්ද? ගහනවා. දැන් බලන්න පුද්ගලයා රළු වෙලා තියෙන්නේ, පරුෂ වෙලා තියෙන්නේ, දැඩි වෙලා තියෙන්නේ ඉබේම. නරක වචන, අපුරු වචන කියලා බැනලා මේක බේර ගන්න පුළුවන් බයි නැද්ද? බැනලා හරි බේර ගන්නවා. ඔන්න දැන් මේව දැන් ඉබේම වෙලා. දැක්කේ මැණිකක් කියලා විතරයි, වටිනාකමාව ඉබේමයි, වටිනවා වුණාම කැමැත්තාව ඉබේමයි, කැමති වුණාම ඒක මගේ උනේ ඉබේමයි, මගේ වුණාම ඒක ආරක්ෂා කරන්න මට්ටමට ආවේ ඉබේමයි, ආරක්ෂා කරන්න වුණාම දඬු මුගුරු ගන්න උනේ ඉබේමයි. දායි දඬු මුගුරු අරගෙන යමක් ආරක්ෂා කරන පුද්ගලයා රළු වෙලා තියෙන ඉබේමයි දැන්. මේව වෙලා. ওই ලස්සනට උදාහරණ ওই ටික පෙන්වනවා. දීඝනිකායේ තියෙන මහා නිදාන කියලා සූත්‍රය මේ මම මේ පෙන්වන පෙළ ඔහොමම තියෙනවා මහා නිදාන කියන සූත්‍රය. ඒක බලන්න. එතකොට එකම වේදනාව නිසා මෙලොවත් දුක් විඳින හැටි, පරලොවත් දුක් විඳින හැටි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් තාතෝ කියන වචන, නපුරු වචන, නරක වචන කතා කරන හැටි දින තන දක්වා මොනවා කළු වෙලා. දැන් මේ තරම් රකින්න වටිනාකම රකින්න මේ මැණික නැති වුණොත් මක් වෙයිද? දුකක් එන්නේ නැද්ද? එනවා. පපුව අද්දගහනන මට්ටමේ දුකක් එන්නේ නැති වෙයිද? එයි. සිහි නැති වෙන කලන්තේ හැදෙන බවටපත් වෙන්නේ නැති වෙයිද? වෙයි. වටිනාකම හැටියට එනවා. කොන්න දැන් රකින්න දේ මෙලොවම නැති වුණොත් එකත් මහා දුක. මේක රකින්නත් වෙහසක් දරන. නිදහසේ කැම කන්න බෑ, නිදහසේ ගමනක් බිමනක් යන්න බෑ, නිදහසේ නිදා ගන්න බෑ, නිදහසේ කෙනෙක්ව ඇසුරු කරන්න බෑ. අල්ලපු ගෙදර කෙනා අවශ්‍යයි, එයාට යන්න දෙන්නේ නැහැ කාමරේ පැත්තට. ඒ වගේ හිමස් එක. ඒ දුකත් පැත්තකින් තබන්න. දැන් මේ ගොඩාක් ආසාවෙන් රකින්න දේ තිබුණොත් නැති වුණොත් මෙලොවම දුකයි, තිබුණොත් මේ දේ තියේදී තමයි මැරෙන්න වෙනවා. එතකොට මේ තරම් වටිනා දෙයකට ආසාවෙන් මැරුණාම ඊට පස්සේ මොකද වෙන්නේ? මහා පෙරේත තඩිය කියලා උපදින්න වෙනවා. ඊට පස්සේ මේක ආරක්ෂා කරන දේ තිබුණොත් පරලෝ දුක, නැති වුණොත් මෙලොවම දුක. එහෙනම් දැන් දුකෙන් බේරෙන්න ක්‍රමයක් නැහැ. මේ දේ තිබීම නිසා දුකෙන් මිදෙන්න විදිහක් නැහැ, නැති බව නිසා දුකෙන් මිදෙන්න විදිහක් නැහැ. ඇති බව සහ නැති බව කියන දෙකෙන්ම අපේ ජීවිතයට එනවා දුක. අර අර මේ දේ රකින්න දරන වෙහස පැත්තකින් තබලා මේ සමස්තයක් වශයෙන් අන්තිමට යථාර්ථයේ මොකද්ද? මේ අපි නොදන්න ඕනට දුක නෙමෙයිද රැකලා තියෙන්නේ? පළංගැටිය කැමති ආලෝකයට, පහන්දල්ලට. පහන්දල්ල කියන්නේ දුක. ඒ සතා දන්නේ නැහැ මම කැමතිලා තියෙන්නේ දුකට නේද එහෙනම් කියලා. ඒක ගලප ගන්න බෑ. තිරසංගත සතා පළංගැටිය පහන්දල්ලට කැමති, ආලෝකයට කැමති. කැමති දේ ලබා ගන්නවා කියලා කියන්නේ පහන්දලට පයින්නෝ. පයින්නකොට පිච්චෙන දුක එනවා. නමුත් එයාගෙන් ඇහුවොත් එයාවත් කැමති නැහැ දුකට. එයා කැමති නැහැ දුකට, එයාත් කැමති පහන්දලට. නමුත් පහන්දල කියන්නේ දුක. එහෙනම් මං කැමතිලා තියෙන දුකට නේද කියලා දන්නේ නැහැ. අපි කැමති නැහැ දුකට, අපි කැමති මැණිකට. නමුත් මැණික කියන එක ඇති බව නිසා හෝ නැති බව නිසා එන්නේ දුක. එහෙනම් අපි කැමතිලා තියෙන දුක නේද? මේ ටික ගලප ගන්න බෑ. අපි කැමති නැහැ දුකට. මේ ලෝකේ හැම දෙයක්ම එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දුක කියන එක. දුක කියන එක ඇති බව නිසාත් නැති බව නිසාත් දුක එනවා. දුක කියන එක උපන්නට පස්සේ දුකේ නැති බව අපිට සැපක් වෙන්නේ නැහැ. දුකේ නැති බව දුකක් එන්නේ. අපිට දරුවෙක් මුණුපුරෙක් හිටියොත් මේ අය ජීවත් කරවන්න උපන්න දවසේ ඉඳල් මහ විශාල දුකක් විඳිය අපි. එහි වගේ දුක් විඳලා අපි මේ දරුවා ඇතිදෙඩි කළොත් මේ දරුවා නැති වුණා කියලා ඒ දුක අපිට නැති වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි දුකක් උපදිනවා මිසක්. නැති වුණා කියලා දුක කියපෙක නැති වෙන්නේ නැහැ, වැඩි වෙනවා විතරයි. නේ? ඒ වගේ දුක කියපෙක ඇති බවත් නැති බවත් දෙකම දුක. බුදුරජාණන් වහන්සේ පෙන්වන දුක. දුකට දුක කියන තැන දක්වා ගලාගෙන අපි ඉබේම අපිට දුකව නෙමෙයි, දුක කියපු තැන ඇති වෙන ධර්මතාවයක් තිබුණා. පුද්ගලෙක් කළා නෙමෙයි, අනාත්මයි කියන්නේ ඒකයි. එකින් එක පිරෙන සිද්ධියක් තිබුණා. වටිනා මැණිකක් කියලා විතරයි දැක්කේ. નિરાයාසයෙන් ඒක ඒ ධර්මතාවයේ මැණික කියලා දකින්නකොට වටිනාකම කියන එක ආවේ નિરાයාසයෙන්. වටිනවා කියනකොට වටින දෙයට කැමැත්ත ආවේ નિરાයාසයෙන් ඉබේම. කැමති දේ මගේ උනේ ඉබේම. මගේ දේ ආරක්ෂා කරන උනේ ඉබේම. ආරක්ෂා කරන දේ ඒක කරන්න දඬුමුගුරු ගන්නවායි කියන එක උනේ ඉබේම. දඬුමුගුරු අරගෙන ආරක්ෂා කරන දේක ඇති බව සහ නැති බව කියන දෙකම දුක එනවායි කියන ධර්මතාවය ඉබේම. ඔන්න දැන් මේ මැණික ඇති බව හෝ නැති බව නිසා දුකක් එනවනම් මේ දුකෙන් ඕගොල්ලන්ට මිදෙන්න හොඳට කැම කාලා පුළුවන්ද? දැන් ප්‍රියමනාප චිත්‍රපටිය බලලා පුළුවන්ද? දැන් දුක නැතු වෙනනේ මේ කරන්නේ. ඈ එහෙනම් බොහොම සුඛෝභෝගී ගියද්දරක් හදාගන්න පුළුවන්ද? දැන් මේ මැණික නැති මම උපමාවක් කියන්නේ. මේ මැණික ඇති බව හෝ නැති බව නිසා දුක් වෙනවයි කියන දේ වෙන්න ඒ තුල ගලාගෙන සිද්ධියක් තිබුණා නම් මේ සිද්ධිය දුරු නොකොට මේ දුකෙන් මිදෙන්න වෙන දෙයක් කළ පුළුවන්ද? බෑ. දැන් මේ වගේ මැණික් 100000ක් අපිට තිබ්බොත් ආරක්ෂා කරන්න මේ වගේ වැටිනා දේවල් 100000ක් විතර අපේ ජීවිතේ තිබුණොත් අපේ කෙලෙස් සහගත මනස නිසා අපිට පේන්නේ හිතන්න ලේසි දුකක් නෙමෙයි අපි විඳින ඇත්ත කියලා. විඳින්නේ එච්චරට ආයාසයක් විඳින්නේ. ඔන්න දැන් දැක්කා මේ මැණික ඇති බව නිසා හෝ නැති බව නිසා දුක ආපු හැටි. පහු කාලකදී මේ මිනිසයා මේ මැණික විකුණන්න අරගෙන යනවා. ගිහිල්ලා කඩේකට ගිහිල්ලා වික්කහම මේ කඩේ හොඳලා කියන අයියෝ මේක මේ වීදුරු ගලක් නේ කියනවා. ඉතින් සැකයි කඩේ මිනිසයාට දැම්ලා අල්ලක් ගෙදරට කඩේ දාරගෙන යනවා. ඒකෙත් කියන වීදුරු ගලක්. දැන් වීදුරු ගලක් කියලා දකිනකොටම අර වටිනාකමට මොකද උනේ? අඩු වුණා. අඩු කළාද? අඩු වුණා. වටිනාකම අඩු වෙනකොට කැමැත්ත ඉබේමයි අඩු වෙන්නේ. දැන් මගේ කියලා උරුම කරගන්න බව ඉබේමයි අඩු වෙන්නේ. දැන් අර වෙනද වගේ හංගනවා දර වගේ කෙනාද? නෑ, ආරක්ෂාව ඉබේමයි අඩු වෙන්නේ. දැන් මේ වීදුරු ගල රකින්න කඩු කිනිසි පොළු ගන්නවද අතට? නෑ. දැන් නොවටිනව වෙනකොට ආරක්ෂාව නැති වෙනකොට පුද්ගල නිවිච්ච කෙනෙක් සිහිල් වෙච්ච කෙනෙකුනේ ඉබේම. දැන් මේ වීදුරු ගල නැතිවීමෙන් පපුවේ අද්ද ගහ විලාප දෙන දුකක් එයිද අපිට? නෑ. තිබීම නිසා කෙරෙතෙක් වෙයිද? නෑ. එහෙනම් බලන්න හොඳට එකම වස්තුව වීදුරු ගල හැටියට දකින්න බැරි වෙලා වෙන කෙනෙක් බොරුවට අපිට රවට්ටලා මැණිකක් කියලා දුන්නේ. මැණිකක් කියලා බලපු කම නිසා වීදුරු ගල මැණිකක් කියලා දැකපු කම නිසා දුක කියන තැන දක්වාම ගලාගෙන ඇවිල්ලා ඉබේම. වීදුරු ගල හැටියට දැක්කහම ඇත්ත ඇති හැටිය ඉබේම දුක කියන එකෙන් නිදහස් වෙලා අපි. නේ? එතකොට දැන් අපිට අපි දැක්කා වර්ධවා දැක්කහම වෙච්ච දේ. නිවර්ධිය දැක්කහම විදුරුගල කෙට දැක්කහම දුක නැති වෙච්ච හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මෙන්න මේ ටික. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ලෝකයේද මැණික් වගේ වටිනාකමක් තියෙනවා. මේ මම, මේ දුව, මේ පුතා, මේ දේපොළ වස්තුව හරක බනකල දැන් මේ බොහෝම වටිනාකමෙන් දකින්නේ ලෝකෙ. දැන් වටිනාකම නිසා තණ්හාව කියන එක ඇති වෙලා තියෙන මේ හැම දෙයකටම ඉබේම. තණ්හාව නිසා ආරක්ෂා මේ මගේ වෙලා තියෙන ඉබේම. මගේ කරගත්ත දේ ආරක්ෂා කරන්න ඉබේම. දැන් ආරක්ෂා කරන දඬු මුගුරු පොළු ගන්නේ නැද්ද? ගන්නවා. දැන් අපි රළු වෙලා තියෙන්නේ දැඩි පරුස වෙලා තියෙන ඉබේම. දැන් ඔන්න ඔහොම යමක් අපේ ජීවිතේ රකින්නවා නම් දඬු මුගුරු අරගෙන මේ දේ ඇති බව නිසා හෝ නැති බව නිසා කියන දෙකෙම දුක් විඳින්න වෙනවා. ඒ වගේ බොහොම ආශාවෙන් රකින්නවා නම් මේක දකින්න මේක නැති වුණොත් මෙලොවම දුක් විඳින්න වෙනවා. මේක තිබුණොත් පරලොව දුක් විඳින්න වෙනවා. මේ ශරීරය. දැන් මේ දුකට අපි මේ එහෙනම් දුකට නේද තණ්හ කරන්නේ කියලා අපි දන්නේ. අපි ආසයි සල්ලි වලට, සල්ලි කියන්නේ දුකක් කියලා අපි දන්නේ. පළඟටිය වගේ. අපි ආසයි මේ ජීවිතේට. ජීවිතේ කියන්නේ දුක කියලා දන්නේ. ඉතින් මෙතනින් හොන්න එක දෙයක් හිතාගන්න. අපේ දැක්ම මේ විදිහට තියෙද්දි මැනිකක් කියලා දකෙද්දි අපිට කවදාවත් දුක කියන එක නැති කරන වෙන ක්‍රම නැහැ. අනිවාර්යයෙන් මේ දුක විඳින්න වෙනවාමයි. මොකද දුක කියන එක එන සිද්ධියක් තියෙනවා. ඒකයි තණ්හාව නිසා දුක එනවායි කියලා බුදුහන්තර පෙන්වන්නේ ඔය නිසයි. දුකට හේතුව තණ්හාව කියලා පෙන්වන්නේ මොකද මේ ළඟම කරුණ පෙන්වන්නේ. අපි නිකමට කියමු මැනික ඇති බව නිසා හෝ නැති බව නිසා දුකක් වෙනවනේ. මේ දුකට හේතුව මේ මැනිකට තියෙන කැමැත්තනේ තණ්හාව. මේ තණ්හාව නැති වුණොත් මේ දුක නැති වෙනවා. මැනික තිබුණත් නොතිබුණත් අපිට එන්න දුක නැති වෙනවා. තණ්හාව නැති වුණා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක නැති කරන මඟ කියලා සම්මා දිට්ඨිය කියලා පෙන්නේ. එහෙනම් මෙතන තණ්හාව ඇති වුණේ මැනිකක් කියලා දැකපේදන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය වීදුරුකල වීදුරුකලක් කියලා දකින්න. නිවැරදිව දකින්න දකින්නකොට තණ්හාව නැති වෙනවා, තණ්හාව නැති වෙනවා, දුක නැති වෙනවා කියලා ඒකයි මාර්ගය එතනින් පැනවි. ඈ ඒ වගේ දැන් අපිට බුදුහාමුදුර දැක්කා මේ ලෝකයට මේක මැණික් වගේ නিত্য සැප ආත්ම කියලා ඉපෙන්නේ. පේන හින්දායි කැමැත්ත. ඒ හින්දායි මගේ කරගෙන තියන්නේ. ඒ හින්දායි ආරක්ෂා කරන්නේ. ඒ හින්දායි දඬු මුගුරු ගන්න. ඒ නිසායි දුක ගලාගෙන එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර වීදුරු ගල මැණික වීදුරු ගලක් බව පෙන්වපු වෙළඳ මහත්තයාගේ බුදුරජාණන් වහන්සේ එන්නන මේ ලෝකේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්. මේක දකින්න සම්මා දිට්ඨි. දුක් උදේ දුක හැටියට, අනිත්‍ය උදේ අනිත්‍ය හැටියට, අනාත්ම උදේ අනාත්ම හැටියට දකින්න සම්මා දිට්ඨි. නිවැරදි දැකීම. වැරදි දැකීම හා නිවැරදි දැකීම කියලා කියන්නේ මොකක්ද? මහ කළු ගලක් අරගෙන අපි වතුරකට දානවා. දැන් මම මොකද වෙන්නේ මේ ගල? එයාට යනවා. එක්කෙනෙක් මේ ගල යට යන්නේ නැහැ, උඩ පා වෙනවා. යට නොයාවා උඩ පා වේවා කියලා ප්‍රාර්ථනාවකුත් දැක්මකුත් තියෙනවා. කෙනෙක් මේ ගල යට යන්නේ නැහැ, උඩ පා වෙන්නේ නැහැ, යට යනවා. උඩ පා වෙන්න එපා යට යාවා කියලා හිතනවා. දැක්මකුත් ප්‍රාර්ථනාවකුත් තියෙනවා. දැන් එකම සිද්ධි ආරම්භයක් කෙනෙකු ප්‍රාර්ථනා දෙකක් තියෙනවා. දැන් හොඳට බලන්න මේ ගල උඩ පාවෙවා යට නොයාවා කියලා ප්‍රාර්ථනා කරපු මනුස්සයෙක් තරහටද මේ ගල යට ගියේ? නෑ. එහෙනම් මේ ගල යට යාවා උඩ පා නොවේවා කියලා ප්‍රාර්ථනා කරපු මනුස්සයට අනුග්‍රහ පිණිසද ගියේ? නෑ. සිදුවෙන සිද්ධියක් තිබුණා. ලෝකේ ධර්මතාවයක් මේ බර සහගත ගල නිබර වූ ජලයට දැමම යට යනවා කියන යථාර්ථයක් තිබුණා. ඒ සිදුවෙන සිද්ධියට පටහැනිව කරපු ප්‍රාර්ථනාව දැක්මට කියනවා මිච්ඡා කියලා, වැරදි කියලා. ඒ සිදුවෙන සිද්ධියට අනුව හිතපේකට කියනවා සම්මා කියලා, නිවැරදි කියලා. සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා උනේ එහෙම. නමුත් දෙකම දිට්ඨිය. සම්මා දිට්ඨි හෝ මිච්ඡා දිට්ඨි කියන දෙකම සිදුවෙන සිද්ධිය නෙමෙයි. සම්මා දිට්ඨියෙන් සම්මා දිට්ඨිය කියලා අපිට පෙන්වපු සිද්ධිය අපිට ප්‍රයෝගික කරගෙන සිද්දුවේ සිද්ධිය බවට පත් කරගන්න පුළුවන් අපේ ජීවිතය. මිත්‍යා දිට්ඨිය කිව්වොත් අකුසල්, සම්මා දිට්ඨිය කිව්වොත් කුසල්. අපිට පුළුවන් කුසල් වන දේ වන හැටියට සිහි කළා යම් දවසක වෙන සිද්ධිය ජීවිතය බවට පත් කළොත් ඒ සිද්ධියට කුසල අකුසල කතාවක් නැහැ. ඒක ධර්මතාවයයි. මම මෙතෙන්දි මතක් කරන්නේ සම්මා දිට්ඨි මිත්‍යා දිට්ඨි කියන වචනේ. ඒ වගේ ලෝකේ අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා පවතිනෝ නම් යම් ධර්මතාවයක් ඒ ඌ ධර්මතාවය ඌ විදිහට දැක්කොත් අපි මේකට කියනවා දැකීම නිවැරදි සම්මා දිට්ඨි. එහෙම දැක්කහම තණ්හාව නැහැ. තණ්හාව නැතිව දුක නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් මේ පින්වතුන් මිනිස්සෙක් හැටියට විශේෂයෙන් බෞද්ධයෙක් හැටියට මෙන්න මේ ටිකවත් තියෙන්න ඕනේ අපිට. මුළු ලෝකයේම දකින්නේ දුකට හේතුව බාහිරෙන් භෞතික දේින්. දේපොළ වස්තුව නැති වුණොත්, ජවල් දුරවල් නැති වුණොත්, හරක බාන නැති වුණොත් තමයි දුක විඳින්න වෙන්නේ, දුක එන්නේ කියලා දකින්නේ. දුකේ නැතිවීම දකින්නේ ගයක් දොරක් හදාගත්තොත් හරකබාන හිටියොත් මිල මුදල් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා අබෞද්ධ ලෝකයා දකින්නේ. ඉතින් මුළු ලෝකෙම දැන් දුක නැති කරන ප්‍රතිපදාවක් පැහැසිරෙනවා. දුක නැතු වෙන ගෙවල් හදනවා, දුක නැතු වෙන දරුවෝ හදනවා, දුක නැතු වෙන මිල මුදල් එකතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕකමයි දුක එන්න හේතුව. අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කළා බෞද්ධය හැටියට දුකට හේතුව තණ්හාව. ඔය මොන දේ එකතු කරුවත් පුළුවන් කමක් නැහැ. දුක ඇති වෙන විදිහට නම් අපි ජීවත් වෙලා තියෙන දුක ඇති වෙනවා. තණ්හාව නැතිනම් දුක නැති වෙනවා කියලා ඔන්න මම පෙන්වපු දර්ශනය හොඳට මතක තියාගන්න. කිසිම බෞද්ධ කිසිම කෙනෙක් කවදාවත් දුක නැතුව ඉන්න කියලා ගෙවල් දොරවල් හැදුවේ නැහැ, රස්සාවල් කෙරුවේ නැහැ, මිල මුදල් එකතු කෙරුවේ නැහැ කිසිම බෞද්ධයෙක්. හැබැයි ඒ අය ජීවිතේ ජීවත් කරන්න, තමන්ගේ යුතුකම් ටික කරන්න රස්සාවක් කළා, ගෙවල් දොරවල් හැදුවා, මිල මුදල් එකතු කළා. ඒ ගෙවි ලැබපු ජීවිතේ ජීවත් කරන්න යුතුකම් කියන ටික කරන්න මිසක දුක නැතු වෙන නෙමෙයි. දර්ශනයක් තිබුණා බෞද්ධයෙකුට. ඒ හින්දා එයා රස්සාව ජීවිතය කරගත්තේ නැහැ. ජීවිතේ රස්සාව කරගත්තේ නැහැ. දැන් අපිට වෙලා තියෙන අර කාණු හොදන මිනිස්සයාගේ දේ වෙලා තියෙන්නේ. දන්නවද කාණු හොදන මිනිස්සට මොකද වෙලා තියෙන්නේ කියලා? එක්තරා මිනිස්සෙක් කාණු හොදනවා. ඇහුවල් මොකක් නිසාද ඔයා කරන්නේ? ජීවත් වෙන්න මහත්ය මේක කරන්න කිව්වා. ඈ? ඇයි කාණු හොදන්නේ ජීවත් වෙන්න කිව්වා? ඉතින් තව ටිකක් කතා කර කර බලනකොට මම කිව්වලු ඇයි කොහොමද ඔයාගේ ජීවිතය ගෙවෙන්නේ? මහත්තයෝ මම උදේ පාන්දර එනවා මේ පැත්තේ තියෙන මේ කාණු ටික හොදගෙන හොදගෙන මෙහෙම යනවා. අනිත් පැත්තෙන් ওই කාණු ටික හොදලා ওই ටිකට එනකොට හවස වෙනවා, හවස ගෙදර යනවා. මං ඊට පස්සේ ගෙදර ගිහිල්ලා හෙට දවසේදී අනිත් කාණු ටික හොදන හැටි හොදන ක්‍රමය මං හිතනවා. හිතලා ආයෙම හොද උදේට එනවා. එතකොට දැන් මේ මිනිස්යාගේ ජීවිතය වෙලා තියෙන්නේ මොකද්ද? දවල් කාලේ කයින් කාණුව හොදලා රැට හිතෙන් කාණුව හොදලා අන්තිමට ජීවත් වෙන්න කාණු හොදපු මිනිසයා කාණු හොදන්න ජීවත් වෙනවා. මේ ජීවිතේ මොනවද ඉතුරු? කාණු හොදන්න මිනිස්සේ කාණු හොදන්න ජීවත් වෙනවා. අන්තිමට වෙලා තියෙන ඔච්චරයි. නැයි එහෙම වුනේ? ජීවිතේ ජීවත් කරන්න කාණු හෙදුවට කමන්නේ. ජීවත් වෙන්න ඕනේ ධමක අවබෝධ කරගන්න, දුකෙන් මිදෙන්න නම්. එතකොට මෙයාට ඉඩක් තියෙනවා. ඉඩක් ගන්නවා, හදා ගන්නවා. ඇයි? කයෙන් කාණු හොදලා නිදහස් වෙච්ච වෙලාවේ හෝ එයා ඊට පස්සේ ජීවිතේ මේ දුකෙන් මිදෙන පැත්තට හදා ගන්නවා රැ ටික හරි. එයා ඒ ටිකේ නුක් කාණු හොදන්නේ නැහැ. නේ? නමුත් දැන් අපිට වෙලා තියෙන දේත් බලන්න. රස්සාවක් අපි කරයි. ඇයි? මේක කෙරුවේ නැත්නම් ජීවත් වෙන විදිහක් නෑ. ජීවත් වෙන. ඊට පස්සේ අපි දන්නේම නැතුව ජීවිතයේ තියෙන රසාව කරලා. උදේම වැඩට යනවා, හවස වෙනකම් ඉන්නවා, රැයට නිදා ගන්න ටිකත් ඒකනම් කරන්නේ. ජීවත් වෙන රසාව කරන්න, රසාව කියන්නේ රසාව කරන් ජීවත් වෙන. දෙකම වෙලා නම් අපිට බෞද්ධ කියන්න බෑ. කිව්වේ හැකි. ඒ අර්ථයේ සුදුසු නෑ අපි. අර්ථයේ තියෙන තැන නෑ අපි. කියන්න පුළුවන් වචන කතා කරන්න පුළුවන්. රහත් කියලා කියන්න බැරි අපිට. වචන කී හැකි නමුත් ඒ දේ නේ අපිට එතකොට. ඉතින් මේ කාරණාව තේරුම් ගන්න, හොඳට එක දෙයක් තේරුම් කරගන්න. මේ සද්ධර්මයේ මේ දුක අපේ ජීවිතේට ඇති වෙච්ච හැටි අවබෝධ කරගන්න බැරි වෙච්ච හින්දායි මේ තාක් අති දීර්ඝ සංසාර ගමන කාලේ අද දවසේදී පෙර පිනකට මේ ටික හරි අහන්න හරි ලැබුණේ. ලෝකයේ අපි මේ බණ අහලා හින්දා මේ ටිකවත් දන්නේ. ලෝකෙක එහෙම දන්නේම නැහැ. එහෙම දෙයක් නැහැ ලෝකෙ. මේ ගෙවින රටාවක් මිසක. ඉතින් තමන්ගේ මේ ලැබපු ජීවිතය තමන්ගේ විමුක්තිය පිණිස උදව් කරගන්න. මේ දුවන සමාජ රටාවට අනුව මොනවා හරි දෙයක් කරන්න එපා. දුකටපත් වෙච්ච දවසට තමන්ව බේරගන්න කවුරුවත් නැහැ කියන එක හැමෝම මතක තබා ගන්න. මතක තබාගෙන කොහොම හරි මේ ධහම අවබෝධ කරගන්න වෙහෙසෙන්න. එදා කුරුරාට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානෙ දේශනා කළා. ඒ සතිපට්ඨානෙ දේශනා කරපු කුරුරාට වාසී යටත් පිළිසෙන් ගෙද ගෙවල් වල වැඩ කරන දැසි දස්කම් කරුවෙක්වත් භාවනා නොකර ඉන්නේ නැහැ. වතුර ටිකක් ගේන්න කලේ අර ලිඳට යන ටිකටත් කමතහනක් මෙනෙහි කර කර ලියන්නේ. ආ ලිඳ ගහවදී එකතු වෙනවල කිසිම මුකුත් කියලාන්නේ නැහැ. මෑණියනි ඔබ කරන භාවනාව මොකද්ද කියලා අහනවා. මම භාවනාවක් දන්නේ නැහැ කරන්නේ නැහැ කිව්වොත් අගේ ජීවිතේ නින්දා වේ. උඹල වගේ අය හින්දා නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ කියලා නින්දා කරනවා. කොල්ලා ඉවරලා මේක කරපන් කියලා කියලා දෙනවා. ඉතින් මෑණියනි මම අහවල් භාවනාව කරනවා අහවල් විදිහට මෙනෙහි කරනවා කිව්වහම සාදු සාදු බොහොම හොඳයි. ඕගොල්ලෝගේ අය වෙනුවෙන් උතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියලා. ඉතින් අපිට මේක එපා නම් අපි උත්සාහවත් වෙන්නේ නැත්තම් ඒ අපි වෙනුවෙන් මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඇත්තටම සසර පරතරක් හොයන ජීවිතයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන ලෝකයේ ලෝකයා හිතන දෙයට වඩා වෙනස්ව හිතන චින්තනයක් තිනවන ඒ චින්තනයේ වෙනුවෙන් බුදුහාමුදුර පහළ වුණේ. විමුක්තියක් ලබන්න අපේක්ෂාවක් කෙනෙක් ළඟ තිනවන එයා වෙනුවෙන් බුදුහාමුදුර පහළ වුණේ. ඒ හින්දා මේ පින්වතුන් මේ ජීවිතයේ කොහොම හරි මේ ධර්ම අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මෙතන එකම එක දෙයක් හොඳට අද මතක තබා ගන්න ගැඹුරු දෙයක් බැිනම් මං කියපු උපමාව හොඳට මතක තියාගන්න. විටින් විට සිහි කළා බලන්න මගේ ජීවිතේ මේ තැන මේ දැක්ම මෙහෙම වෙලා නම් දුක කියන තැන මිදෙන්න බෑ මට. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන්ද අපිට? බෑ. මහා විශාල කන්දක් උඩින් ඉඳලා බස් එකක් පෙරලීගෙන යනවා නම් ඒක ඇතුලේ නම් අපි ඉන්නේ පෙරලෙනවා. පෙරලෙන බෝලයක් ඇතුලේ නොපෙරළී ඉන්න බෑ. ඒ වගේ දුක කියන එක ජීවිතේ වෙලා නම් දුක ඇති වෙන විදිහේ දර්ශනයක් නම් අපිට තියෙන්නේ. දැන් දුක අනුව පෙරලෙන වෙලා මිසක දුකට උරුමකාරයක් මිසක ජීවිතය අපේ දුකෙන් මිසක අපිට දුකෙන් මිදෙන්න බෑ. අපි පොළොවේ හිටගත්තාම අපිට ඔක්කොම පෙනේ. ඒත් හිටගෙන ඉන්න තැන පේන්නේ ඇයි ඒ කකුලට ගහිලා. අද ජීවිතයේ අපේ ජීවිතයේ දුක වෙලා හින්දා අපිට දුක පේන්නේ ඇයි වැහිලා. ඒ තුලනේ හිටගෙන ඉන්නේ අපි. ඔක්කොම පේනවා. දුක අපිට පේන්නේ නැත්තේ ඇයි? අපේ ජීවිතයේ දුකින්ද? දුක කියන ධර්මතාවයේ ජීවිතේ නිසා. අපිට අපේ ඇහැ පේනවද? පේන්නේ නැහැ. නේ? බලන්නේ ඇහෙන් නිසා ඒ ඇහැ පේන්නේ. ඒ ඇහැට ප්‍රතිපක්ෂ දේ පේන්නේ. නමුත් ඇහැ පේන්නේ නැහැ. ඒ වගේ හිතගෙන ඉන්න කෙනාට ඔක්කොම පේන්නේ හිතගෙන ඉන්න තැන පොළවේ ඒ යට පේන්නේ අඩිය පේන්නේ නැහැ. ඒ වගේ කෙනෙකුගේ ජීවිතයේ දුක නම් එයාට දුක පේන්නේ. ඕගොල්ලන්ට ටිකක් කර දුක පේනවා නම් ඕගොල්ලෝ දැනගන්න ඕගොල්ලෝ ජීවිතෙන් ටිකක් දුකින් ආයේ චුට්ටක් අයින් වෙලා. පේන්නේ නැහැ නේ මේ දුක බව. තේරුම් ගන්න හොඳට පය ගහලා ඉන්නේ කියලා. මොකේද? දුකේ. ඈ? ඒ හින්දා මේ පේන්නේ නැත්තේ. තේරෙන්නේ නැත්තේ. පෙවුනොත් තේරුනොත් තමයි අපි අයින් වෙන්නේ. එහෙම වෙන්නේ නැත්තේ මේ ලෝකෙට ඒක. එහෙම වෙලා තියෙන්නේ මේ. ඈ? එහෙනම් එකම එක කරුණක් මතක තබා ගන්න ලෝකේ වටිනාකමින් නම් පේන්නේ ඒ වටිනාකම නැතිවීමෙන්ම තණ්හාව නැතිවීමෙන්ම දුක කියන එක නැති වෙනවා මිසක නැති වෙන ක්‍රමයක් නැහැ. දුක ඇති වෙන ක්‍රමයට අපේ ජීවිතය වෙනවා නම් අපි කොච්චර බලාපොරොත්තු වුණත් ප්‍රාර්ථනා කෙරුවොත් වෙන විදිහකට උත්සාහවත් වුණත් ඒක නැති වෙන්නේ නැහැ. මැනිකක් කියලා දැකලා ඒක රකින්න බවට පත් වෙලා නම් ඒක ඇති බව හා නැති බවෙන් දුක එනවා නම් අපිට ඒ දුකෙන් මිදෙන්න ඕගොල්ලෝ රසට කෑම කාලා හොඳට ඇඳුම් ඇඳලා මොන දේ කිරුවත් හරියන්නේ නැහැ. මේක වීදුරු ගලක් කියලා දැකීමෙන් මේ දුකෙන් මිදෙන්න වෙනවා මිසක. ඒ වගේ දරුවෝ දේපොළ වස්තුව කියලා මේව ඇති බව හෝ නැති බව කැඩීම බිඳීම නිසා ඕගොල්ලන්ගේ දුකක් එනවා නම් මේ කය ජරා දීර්ණ වීම නිසා දුකක් එනවා නම් මේ දුක නැති කරන්න කාලා බීලා ඇඳලා පැනඳලා බෑ. මොකද එහෙම නොකිරීම නිසා නෙමෙයි මේ දුක ඇවිල්ලා තියෙන්නේ. මේ කයේ මහලු වීමෙන් මැරීමෙන් එන දුක ඇති වුණේ අපි හොඳට කෑවේ බිව්වේ නැතිකම හින්දා නම් ඒක නම් හේතුව හොඳට කෑවේ බිව්වහම මේ දුක නැති වෙයි. නමුත් මේ දුක ඇති වෙලා තියෙන්නේ මේ රූපෙට තියෙන තණ්හාව නිසායි. රහතන් වහන්සේලා කියලා කියන්නේ මුළු ලෝකෙම වීදුරු ගලක් වගේ දකිනවා. ඒ මනසට ඇලෙන්න ගැටෙන්න මොකුත් නැහැ. ඒ ලෝකෙ තියෙන දෙයක් තිබීම නිසාවත් නොතිබීම නිසාවත් දුක එන්න නැහැ හේතුව. අපිට මුළු ලෝකෙම මැණික් කියලා ඈ ඉතින් මේ බව තේරුම් ගන්න බෞද්ධය හැටියට මේ ජීවිතේ ජීවත් කරන රස්සාවක් කරන්න, ගෙයක් දොරක් හදාගන්න, මුදලුත් එකතු කරන්න, ඒක ජීවිතය කරගන්නපා. ඉඩ ලැබෙන හැම මොහොතකම මේ දුකට හේතුව අපි දැන් දැක්කා. අවිද්‍යා තණ්හා කියන ධර්මතා දෙක, මේ ධර්මතා දෙක දුර වෙන විදිහට දහමක් හොයන උත්සාහවත් වෙනවා. මම මේ මාර්ගයක් වෙන මාර්ගයක අවශ්‍යතාවය, සද්ධර්මයේ අවශ්‍යතාවය ගැන බණ කීප එකයි අද සද්ධර්මයේ. එහෙනම් ඇති නේද දැන් නම් අවාරු ඇතිනේ. අපි අවසන් කරමු දැන්. ඊට පස්සේ ටිකක් ගැඹුරු මොනවාරි කරනවනම් කතා කරන්න පුළුවන්. අමාරු දෙයක් නේද ගොඩක් දුර ඉඳන් ආවේ නේද? හොඳයි, එහෙනම් සාධනා දෙයක් පවත්වන්නට. හොඳයි, එහෙනම් මේ පින්වත් සිල් දෙනා කල්පනා කරගන්න ඕන බොහෝම දුර බැහැර ඉඳලා දුරකට බෑගෙන බොහෝම උත්සාහයෙන් ශ්‍රද්ධාවෙන් මේ ස්ථානෙට ආවා. ඇවිල්ලා සිල් සමාදන් වූ අවස්ථානුකූල සද්ධර්ම විනක් ශ්‍රවණය කරලා බොහෝම වටිනා කුසල ධර්ම රාශියක් සකසගත්ත මේ සිල් ආකාරයෙන් පහළ කරගත සියලුම කුසලයන් ලෝසසන් සුරකින්න පින්වතුන් සුරකින්න ඉෂ්ටක මේ පින්වතුන්ගේ හිතවල යහපත කැමති ඉෂ්ටකාරක දෙවියොත් මේ සේනාසනයට අධිපතිවිත වූ ඒ සියලු සාසන මාමුක දෙවියොත් මේ පින් අනුමෝදන් සුඛී සූපත් නිවනින් සැනසෙත්වා කියලා සාධනා දෙයක් වටා. ඒ වගේම ඒ පින්වත් විමල සිරි මහත්මාගේ නම් මියගිය පියාණන් ඇතුළු යම්තාක් වර්ග පරම්පරාගත ඥාතින් ඇත්නම් ඒ සියලු දෙනාමත් මේ මෙතෙන්ට සහසම්බන්ධ වෙච්ච මේ සියලුම දෙනාගේ නමින් නැසී කලුරිය කළව මේ ජීවිත සාංශාරික යම්තාක් ඥාත සමූහයක් වෙයි නම් ඔවුන් කළව පිනක් මෙන් සතුටින් සාදුනා දෙන්නේ මේ පින් අනුමෝදන් වේවා. ඥාතින් දුක් ඇති ස්ථානයක සිටින දුකින් අත මිදෙස සපවත් භාගයට පත් වීමෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනා දෙන්න. ඒ වගේම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදෙන් තුමන සතු අනන්ත ගුණ බලයෙන් මේ පින්වත් සියලු දෙනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා ලෙඩ දුක් කරදර බාධක අපලෝපද දුර්වේවා. කරන කින යහපත දහස්යල් සමුද්ද වේවා. සසර වසනාතුරු සාපිපාසාදී බියකට දුගි දුප්පත් අසරණ දිනුත් භාවකට පත් නොවි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවදාලා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තා වූ සදාකාලික සපැත්ත සාන්ත සුකුතු මජරාම නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා. අහම වන්දනා කර ගන්න අභිවාදන සීලිස නිච්ඡම් වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සම්බලං ආයිරාරෝග්‍ය සම්පත්තියේ සග්ග සම්පත්ති නිවචතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චිතු.
අද ධර්මානුශාසනා පැවැත්වු දේශකයන් වහන්සේ ගලෙන් බිඳුලව හුරියා කඩවල ලබුනෝරුව ආරණ්‍ය සේනාසනේ ධර්මාචාර්ය පූජපාද මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ. Thank you.